ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS සිංහල සේවෙන් අපි ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාවේ සිටින ඒ වගේම ඔස්ට්‍රේලියාවට හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිදු කරන විවිධ පර්යේෂණ කටයුතු ඒ වගේම ඔවුන් විවිධාකාරයෙන් සම්මානයට පාත්‍ර වීම සම්බන්ධයෙන් තොරතුරු නිරන්තරයෙන්ම ඔබට ගෙනෙනවා. ඉතින් අදත් අපත් සමග එක් වෙනවා මේ ආකාරයෙන් තමන්ගේ දක්ෂතා සහ දැනුම සමගින් ඔස්ට්‍රේලියාව තුළ සුවිශේෂී සේවයක් කැපකිරීමක් සිදු කරපු ඒ වගේම ඒ කැපකිරීම වලට සුවිශේෂී උපහාර හිමි වුණු සුවිශේෂී පුද්ගලයෙක්. ඇය නමින් ආචාර්ය රුවන්ගි ප්‍රනාන්දු. මේ සාකච්ඡාව හෙට දිනයට එදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයටත් සමගාමීව තමයි අපි සිදු කරන්නේ. ඉතින් කලා, සෞඛ්‍ය, විද්‍යා, ක්‍රීඩා, ව්‍යාපාර, මාධ්‍ය සහ ප්‍රජා උපදේශන යන ක්ෂේත්‍රවලින් ආසියානු කලාපය සහ ඔස්ට්‍රේලියාව අතර සම්බන්ධතාවයකට ධනාත්මක දායකත්වයක් සැපීම සම්බන්ධින් ආචාර්ය රුවන්ගි ප්‍රනාන්දු මේ වසරේදී මෙල්බර්න් ඒෂියා ගේම් චේන්ජර් සම්මානයෙන් පිදුම් ලැබීම සිදු වුණා. ඒ වගේම ආචාර්ය රුවන්ගිගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු ස්ටෙම් සිස්ටර්ස් ආයතනයත් ඔස්ට්‍රේලියාව තුළ සිටින සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධත්වයක් උසුලන කාන්තාවන්ට විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා සහ ගණිත යන අංශවල කටයුතු කිරීම සඳහා උපදේශන සහ කුසලතා මූලාශ්‍ර සැපීමට කටයුතු කිරීම පිළිබඳවත් ඔස්ට්‍රේලියාව තුළ සම්මාන රැසකට පාත්‍රවීමත් මෑත කාලයේදී සිදු වුණා. ඉතින් මේ සියලුම සම්මාන ගැන සහ තොරතුරු වගේම ඇගේ ගමන් මඟ ගැන කතා කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ වැඩි වෙලාවක් ගන්න නැතුව. අයබෝන් රුවන්ගේ සුබෝදෑසනක් ඔබට.
අයබෝන් සුබෝදෑසනක්.
හොඳයි රුවන්ගි, දැන් ඔබේ ඒ වගේම පවුලේ තොරතුරු අධ්‍යාපනය සම්බන්ධයෙන් සහ ඔබ විශේෂම ඔස්ට්‍රේලියාවට පැමිණීම සම්බන්ධයෙන් තොරතුරු කෙටියෙන් මතක් කරමින් මෙහෙමනම් අපි අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් ගමු.
ඔව්, මගේ ගම කළුතර. මමයි මගේ අක්කයි අම්මයි තාත්තයි තමයි ඉන්නේ, තාත්තා මේ වෙලාවේ නැති වෙලා. මම අධ්‍යාපනයේ හැදෑරුවේ කළුතර සුද්දෝපෞලේ කන්‍යාරාමේ. ඊට පස්සේ මම කැම්පස් එකට ගියේ කොළඹ විශ්වවිද්‍යාලයට. ඒත් එක්කම මම මාස්ටර්ස් එකකුත් කරා කොළඹ විශ්වවිද්‍යාලයෙන්. ඒත් එක්කම මම තව මාස්ටර්ස් එකක් කරා ලංකාව ඉඳන් කරේ බට් යුනිවර්සිටි ඔෆ් වල්වර්හැම්ටන්. ඒ දෙක කරලා ඒත් එක්කම මම මගේ රැකියාව විදියට තෝරගත්තෙත් එඩ්‍යුකේෂන් ඉන්ස්ටිටියුට්ස් වලම වැඩ කරන ලෙක්චර් කෙනෙක් විදියට. ඒක හින්දා මං අර රිසර්ච් ඒ පැත්තට ගොඩක් නැඹුරුවක් තිබුණා. හැබැයි මම වැඩ කරේ මේ පෞද්ගලික ආයතනවල, ලංකාවේ තියෙන IT සම්බන්ධයෙන් තියෙන ලීඩින් ඕගනයිසේෂන්ස් කීපයකම වැඩ කරා මගේ කාලය ඇතුළතල. ඊට පස්සේ මට හිතුණා මට දැන් PhD එකක් කරන්න ඕනේ, මම මාස්ටර්ස් දෙකක් කරපු නිසා. එතකොට මගේ අක්කා ජීවත් වුණේ ඔස්ට්‍රේලියාවේ, ඒක හින්දා මම හිතුවා එහෙට ඇප්ලයි කරනවා කියලා. ඊට පස්සේ තමයි මම ඔස්ට්‍රේලියාවට ගියේ. ඔස්ට්‍රේලියාවේදී මම මෙල්බන් වල මම වික්ටෝරියා යුනිවර්සිටි එකේ තමයි මගේ PhD එක කරන්න පටන් ගත්තේ. මගේ PhD එකට ස්කෝලර්ෂිප් එකක් හම්බුණා Data 61 CSR. ඒ වගේම මම වික්ටෝරියා ඩිපාර්ට්මන්ට් ඔෆ් ට්‍රාන්ස්පෝර්ට් එකේ එකත් එක්කත් අනුබද්ධව වැඩ කරා ඒ කාලය ඇතුළත මගේ PhD කරනකොට. මගේ PhD එකෙන් මම කරේ විශේෂ අවස්ථා, ලොකු අවස්ථා වලට කොහොමද පාරේ ට්‍රැෆික් වාහන තදබදය බලපාන්නේ, අපි කොහොමද ඒක ප්‍රෙඩික් කරන්නේ ඒ අවස්ථා එනවයි කියලා දැනගත්තාම. ඒ කියන්නේ ප්ලෑන්ඩ් ඉවෙන්ට්ස්, ඒ කියන්නේ ලොකු ඔස්ට්‍රේලියා මෙල්බර්න් වල තියෙන MCG ගාවට එහෙම වෙන ට්‍රැෆික් කන්ජෙෂන් එක කොහොමද අපි ප්‍රෙඩික් කරන්නේ ඒ ප්‍රීවියස් ඩේටා ගැන බලලා. මොකද අපිට ඒ වගේ දේවල් වලින් ලොකු දායකත්වයක් දක්වන්න පුළුවන්. يعني unpredictable ඒව තමයි ගොඩක් ට්‍රැෆික් වලට බලපාන්නේ, ඇක්සිඩන්ට්ස් ඒ වගේ වටේ ප්‍රෙඩික් කරන අමාරුයි. බට් මේ ප්‍රෙඩික්ෂන්ස් තියෙන හින්දා කොහොමද ඒක හොඳට යුටිලයිස් කරන්නේ කියන එක තමයි මගේ PhD එකෙන් මම කරේ. ඉතින් ඒක තමයි මගේ අධ්‍යාපන ගමන. මම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට තමයි ඔස්ට්‍රේලියාවට පැමිණිලා මම PhD එක ඉවර කරේ
2021. මොකක්ද සහ මේ ආරම්භ වෙන්නේ කොහොමද?
මම ඔස්ට්‍රේලියාවට ගිය මුලදිම මට එක දෙයක් මම ගොඩක් කියන්නේ මම IT සම්බන්ධයෙන් ගොඩක් වැඩ කරලා එහෙම තියෙන හින්දා මං කොහොමත් වෙන රටක හින්දා මට ඕමනාව තිබුණා ඒ රටේ කොහොමද ඒක වෙන්නේ, කොහොමද ඒ කමියුනිටීස් වලත් එක සම්බන්ධ වෙන්න. එතකොට මම ගොඩක් ඉවෙන්ට්ස් වලට ගියා. මම දැක්ක එක දෙයක් තමයි පිටරට ඉපදිච්ච අය ගොඩක් ඉන්නවා ඔපචනිටිස් වලට එනවා ඔපචනිටිස් හොයාගෙන ගොඩක් අයට රස්සාවල් නැහැ. ඉතින් මට මේක ටිකක් ප්‍රශ්න, ඒ කියන්නේ ලෝකෙම ප්‍රශ්නයක් තමයි ඔය STEM කියන සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරින් මැත්ස් ඉන්න කාන්තාවන් අඩු වීම ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. පොඩි ප්‍රමාණක රටවල් ඇරෙන්න ඒක ඒකේ අඩුපාඩුවක් තියෙනවා. මොකද ඒක හරිම වැදගත් දෙයක්, කාන්තාවන් සඳහා කරන හොඳ දෙයක් විතරක් නෙමෙයි ඒක. ඒ රෙප්‍රසන්ටේෂන් එක නැති වුණාම ඉම්බැලන්ස් එකත් එක්ක ලොකු පාඩුවක් වෙනවා ඉන් ජෙනරල් හැමෝටම. ඉතින් ඕක ලෝකෙම අවධානයේ දිනාගත්ත කාරණාව. බට් අපි බලන්න ඕනේ ඒ ඔස්ට්‍රේලියාවත් මේකට සෑහෙන විදියට දේවල් කරලා තියෙනවා. කොහොමද අපි මේ පොඩි ගෑනු ළමයින්ටත් මේ දේවල් ගැන උනන්දුවක් ඇති කරන්නේ, ඒ වගේම කොහොමද මේ ඒරියාස් වලින් ඉගෙනගෙන ඩිග්‍රීස් කරපු අයට කොහොමද අපි රස්සාවල් දීලා ඒගොල්ලොන්ව තියාගන්නේ කියලා දේවල් කරලා තියෙනවා. බට් ඔස්ට්‍රේලියාව මල්ටි කල්චරල් කන්ට්‍රි එකක් වුණාම පර්ටිකියුලර් දෙයක් අපිට තියෙනවා, එක දෙයක් ඔය ජෙන්ඩර් ඉක්විටි කියන එකේ ඉන්ටර්සෙක්ෂනාලිටි කියලා. ඒ කියන්නේ අපි සමහරක් වෙලාවට කෙනෙක් විදිහට ඐඩෙන්ටිෆයි වෙනවා කාන්තාවක් විදිහට, සහ තවත් බැරියර් එකක්. ඒක වෙන්න පුළුවන් රේස්, එත්නිසිටි, ඩිසබිලිටි, ඒ වගේ කියන්නේ එක එක කාණ්ඩවලින් අපි ඒ වගේ කැටගරියකටත් අයිති වෙන්න පුළුවන්. එතකොට අපිට තියෙන චැලෙන්ජස් වෙනස්. මේක ලේසියෙන්ම කියන්න පුළුවන් උදාහරණයක් තමයි, අපි හැමෝම පොදුවේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන ඕල් විමෙන් ෆේස් අ ග්ලාස් සීලින්. ඒ කියන්නේ අපිට සීලින් එකක් තියෙනවා බ්‍රේක් කරගෙන යන්න අපිට අවශ්‍ය කරිය එක උදා කරගන්න. බට් එතකොට මෙහෙම ඉන්ටර්සෙක්ෂන් එකකට ඉන්න කණ්ඩායමක් නම් අපි කියනවා විමෙන් ඔෆ් කලර් නැත්නම් පිටරට ඉපදිච්ච අය, හැම සුදු නොවන අය එහෙම කියලා කියන අපිට, නැත්නම් ඇක්සන්ට් එකක් තියෙන අපිට. අපිට තියෙන්නේ කොන්ක්‍රීට් සීලින් එකක් නැත්නම් බැම්බු සීලින් එකක්. එතකොට අපිට එකම ටූල් එකම පාවිච්චි කරන්න බෑ. අපිට අර ඒ කියන්නේ ගවර්න්මන්ට් එකකින් හරි ආයතන වලින් අපිට උදව් කරන දේ වෙනස් වෙන්න ඕනේ මේක මේ බ්‍රේක් මේ සීලින් එක බ්‍රේක් කරගන්න නම්. එතකොට මේ සම්බන්ධව ලොකු හිඩසක් තිබුණා ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඇත්තටම ඒ කාලේ 2017 මම පටන් ගන්නකොට තිබුණේවත් නැහැ දත්ත මේ හා සම්බන්ධව හොයාගන්න. මොකද මම මේක ගැන බැලුවා මොනවද තියෙන දත්ත, ඔක්කොම විමෙන් විතරයි, කියන්නේ කාන්තා සම්බන්ධ විතරයි. කවුද මේ කාන්තාවන් කියන ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඒ වුණාට මම පෞද්ගලිකව ගිය හැමතැනම දැක්කා ගොඩාක් මේ වගේ කාන්තාවන් ඉන්නවා. අනිත් එක පුදුම හිතෙන දේ තමයි ඔස්ට්‍රේලියාවේ සහ ලෝකෙම ඔපචුනිටීස් උත් ඒ වගේම ගොඩක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි, ඒ දෙක බැලන්ස් වෙනවනේ. එතකොට මෙතන අවස්ථානුත් තියෙනවා, ඒ වගේම ඉගෙනගත්ත කාන්තාවනුත් ඉන්නවා. ඒ වුණාට මේ කාන්තාවන්ට රස්සාවල් ඕනේ, ඒ වුණාට මුඛාකාරී අසමතුලිතතාවයක් තියෙනවා, මේ දෙක බ්‍රිජ් කරන්න බැරි. ඉතින් ඒක තමයි පළවෙනි කාරණාව උනේ මේකට මොනා හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතපු හින්දා. මේක බොහෝම පොඩියට පටන් ගත්ත ඕගනයිසේෂන් එකක්. වික්ටෝරියා මගේ යුනිවර්සිටි එක ඇතුළෙම හිටියා අපි ගොඩ දෙනෙක් පිටරට ඉඳන් ආපු, PhD කරන, ළඟදි PhD වරවිච්ච, ඒ වගේ කියන්නේ මම කරන්නේ AI artificial intelligence area එකේ PhD එකක් කරනකොට මේ ඒරියා එකේ කියන්නේ ගොඩාක් ඩිමාන්ඩින් ඒරියා එක, ඒත් කරලා ඉවර විචා හිටිය රස්සාවල් හොයාගන්න බැරුව ඉන්ඩස්ට්‍රී එකේ. ඉතින් ඒක හරිම නිකන් උබ්බුදු කෝටි ප්‍රශ්නයක් වගේ. ඇයි මේක වෙන්නේ නැත්තේ? ඇයි මේ ගැප් එක මේ තලි වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒකට තමයි අපි හිතුවා අපි එකතු වෙලා කතා කරලා බලමු, නැත්නම් ඔය අතර හිටියා කීප දෙනෙක් කොහොම හරි සක්සස් වෙච්ච. එතකොට අපි ඒගොල්ලොන්ගෙන් ඉගෙන ගන්න පුළුවන් ඒගොල්ලෝ මොනවද කරේ මේ සම්බන්ධයෙන්, ඒ ප්‍රශ්න වලින් ගිහලා ඔපෝචුනිටීස් ගන්න. අන්න ඒ වගේ දෙයක් තමයි ඇත්තටම ආරම්භ වුනේ. ඊට පස්සේ ඉතින් ඒක හෙමින් හෙමින් ඩිවලොප් වෙලා දැන් අපිට ගොඩාක් විවිධ වර්ගයේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. අපිට මෙන්ටරින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා, ඇම්බැසිඩර් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා, අපි මැගසීන් එකක් කරනවා මැග්නිෆයි කියලා. ඒ වගේම අපේ ලින්ක්ඩ්ඉන් වල ගෲප් එකක් තියෙනවා, ඒකෙන් තමයි අපි ඔපචුනිටීස් ෂෙයා කරන්නේ. මොකද අපි අලුතෙන් ආවහම අපි දන්නේ නැහැ ඕස්ට්‍රේලියාවේ තියෙන ඔපචුනිටීස් ගැන. ගොඩක් ඒවා මිනිස්සු නොදැන හින්දා අප්ලයි කරන්න දන්නේ නැහැ. ඒතකොට ඒව ගැන අපි ඉන්ෆර්මේෂන් ෂෙයා කරනවා. ඒ වගේම අපි තව වැඩසටහන් කරනවා, ඉවෙන්ට්ස් කරනවා. අපි ඒ කියන්නේ ඒගොල්ලොන්ව ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා. අපි ඇත්තරම මුකුත් STEM skills උගන්වන්නේ නැහැ. අපි ප්‍රෝග්‍රෑමින්, කෝඩින් ඒව මොනවත් උගන්වන්නේ නැහැ. මොකද අපේ කාන්තාවන්ට ඒ හැකියාව උපරිමයෙන්ම තියෙනවා. අපි බලන්නේ ඒගොල්ලොන්ගේ ප්‍රොෆයිල් එක ඩිවලොප් කරන්නයි, ඒගොල්ලොන් තුර කන්ෆිඩන්ස් ඇති කරන්නයි. මේක කරන්න පුළුවන්, කියන්නේ අපි කොච්චර පරාද වීම වගේ ලැබුවත් අපිට මේකේ අවස්ථාව තියෙනවා. නැතුව නෙමෙයි, අපි තව ටිකක් මහන්සි වුණොත් ඒක උදා කරගන්න පුළුවන් කියන කන්ෆිඩන්ස් එක දෙන ගමන් බ්‍රෝඩ කමිනිිටියකට ඔස්ට්‍රේලයා තියන ස්ටෙම් ආයතනවලට සාරාජයට අපි ඒ කියනවා මෙහෙමයි මේ තත්ත්වය මේකයි මේකට අපිට ඔහුළුන්ගේ විසඳුම් ඕනේ අපිත් එක සහයෝගෙන් වැඩ කරන්න අපි ගාව ඉන්නම කාන්තාවන් මේ හා සම්බන්ධව ඉඟටගත්ත බොහෝම හොඳට පෆෝම් කරපු අය ඒක හින්දා අපිත් එක සම්බන්ධ වෙලා මේ අයට අවස්ථාවන් ලබා දෙන්න කියලා.
ඔදැන් 2022 වසරේදී වික්ටෝරියන් මල්ටිකල්චරල් අවෝඩ්ස් ෆෝ එක්සලන්ස් සම්මාන උළෙලේදී ඔබේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ වුණු ස්ටෙම් සිස්ටර්ස් මගින් නිකුත් කරපු මැග්නිෆයි කියන ඩිජිටල් සංගරාව මාධ්‍යංශෙන් සම්මාන හිමිකර ගැනීම සිදු වුණා. ඉතින් මේ ඩිජිටල් සංගරාව මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කිරීමක් මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා.
ඒක ඇත්තටම හරි පුදුමසහගත ලයික් අපිට කීපැක් සම්මාන 2022 ලැබුණා. ඒ අතරින් මේක හරි සුවිශේෂයි. මොකද කාරණාව අපි ඇත්තට මැගසීන් එකක් කරනවා කියලා හිතුවේ. ඒකේ බහුතරය අපි ආටිකල්ස් 8ක් 10ක් 12ක් විතර පබ්ලිෂ් කරනවා හැම මාස 3කටම පාරක්. ඒක කාර්තුවකට පත් වෙන මැගසීන් එක. ඒ 12න් 8ක් විතරම තියෙන්නේ එක එක කාන්තාවන් ගැන විස්තර. සමහර අය කරියේකේ උඩමයින අය, බොහොම සක්සස් අය, සමහර අය ඒ ජර්නිකේ යන ගම, ඒ කියන්නේ ගොඩාක් ඩිෆරන්ට් ප්‍රොෆයිල්ස් අපි කාන්තාවන්ගේ විස්තර, ඒගොල්ලෝ කරලා තියෙන දේවල්, ඒගොල්ලෝගේ දායකත්වය මොකද්ද, ඒගොල්ලෝ ඉගෙන ගන්න මොනවා සම්බන්ධවද, ඒ වගේ කියලා ඒගොල්ලෝගේ ප්‍රොෆයිල් එක, ඒ කියන්නේ ඒගොල්ලෝට ස්පොට්ලයිට් එකක් දක්වන එක තමයි අපි ඒගේ පළවෙනි ඒකේ ඇම්බිෂන් එක. මොකද අපි දැක්කා අපිට තියෙන අවකාශය බොහොම අඩුයි කියලා. ඒක තමයි අපි ඒක කරන්න හේතුව වුනේ. මොකද අපි දැක්කහම STEM women related අය අපි දැන් මම කියන්නම් ස්ටැටිස්ටික් එකක්. මේක චීෆ් සයන්ටිස්ට් ඔස්ට්‍රේලියා ඒගොල්ලොන් තමයි මේක සංගණනය කරේ. ඒකේ හැටියට ඔස්ට්‍රේලියාවේ ඉන්න යුනිවර්සිටි එකකින් STEM related degree එකක් කරලා තියෙන සක්සස්ෆුල් විමෙන්ලා ඉන්නේ 56% ඉපදිලා තියෙන්නේ පිටරට. එතකොට ඒකෙන් තේරෙනවා කොච්චර ක්වොන්ටිටි එකක් මේ විමෙන් ඔෆ් කල නැත්තම් කල්චරලි ලිංග්විස්ටික්ලි ඩයිවර්ස් විමෙන් කියන කැටගරිය යටතේ ස්ටෙම් ඉන්නවද කියලා. ඇත්තරම නිකන් බහුතරය වගේ විමෙන් ඉන් ස්ටෙම් කියන කැටගරියේ යුනිවර්සිටි ක්වොලිෆයිඩ් විමෙන්ගේ අපි තමයි බහුතරය වගේ ඉන්නේ. ඉතින් එච්චර තිබිලාත් අපි ගියොත් ඉවෙන්ට්ස් වලට හරි නැත්තම් මේ වගේ තැන්වල අපි වගේ අයගේ පාර්ටිසිපේෂන් එක අඩුයි. ඉතින් ඒක ටිකක් ප්‍රශ්නයක්. ඒක හින්දා අපි හිතුවා අපිට තියෙන රිසෝර්සස් වලින් අපිට කරන්න පුළුවන් දේ මොකක්ද. ඒකට තමයි මේ මැගසීන් එක අපි හැදුවේ. ඉතින් අපේ පළවෙනි අභිප්‍රාය තමයි මොකද ඒ ස්ටෝරීස් කියවුවහම අපේ කමියුනිටි එකටත් ඒක ලොකු දායකත්වයක්. මොකද ඒවා නිකන් ලේසියම සක්සස් වෙච්ච ඒවා නෙමෙයි. ඒගොල්ලන්ටත් ගොඩාක් චැලෙන්ජස් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ කොහොමද ඒ චැලෙන්ජස් වලට මුහුණ දීලා තියෙන්නේ, ඒවා අභිබවා ඒකින් ජයග්‍රහණය කරේ කියලායි ඒ කතාවලින් කියන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒක ගොඩක් ඉන්ස්පිරේෂන් එකක් මේ ජර්නි එක යන අපේ අනිත් කමියුනිටිගේ සිස්ටර්ස්ලට. ඉතින් ඒක අරමුණු කරගෙන තමයි අපි කරේ. බට් අපි ඩිජිටල් ටූල්ස් පාවිච්චි කළා. අපි කවුරුත්ම ඩිසයින් මීඩියා පැත්තෙන් ඉගෙන ගත්ත සහ හරි ඒ වගේ කුසලතාවයන් තියෙන අය නෙමේ. ඒ වුණාට ඉතින් ඒක හින්දා අපිට මේක හරිම ලොකු ජයග්‍රහණයක්. මොකද එහෙම බැක්ග්‍රවුන්ඩ් එකක් නැතුව අපි මේ වගේ දෙයක් කරලා අපි දැන්ට මැගසින් 6ක් කරලා තියෙනවා. 7 වෙනි එක තමයි මාර්තුවල රිලීස් කරන්නේ. ඒක හින්දා අපි 2021 ඉඳන් මේක කොන්ස්ටන්ට්ලි කරගෙන ආවීම ගැන අපිට ඇත්තටම පොඩි අඩම්බරයක් තියෙනවා ඒ වගේ කැටගරි එකක ජයග්‍රහණයක් ලැබීම ගැන.
ඔබ මේ සම්මාන පමණක් නෙමෙයි ඔබ මින් පෙරත් සම්මාන රැසක් ඔස්ට්‍රේලියාව තුල දිනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උත් මතකයේ අවදි කරොත්
අපි 2022 ගොඩක්ම සම්මාන ලැබුණා. මොකද STEM Sisters 2017 අපි මම පටන් ගත්තට මමත් කරේ මගේ PhD එක කරන ගමන් මගේ උපරිම දායකත්වය දැම්මුවා. මම ඒත් එක්කම Victoria University එකේ lecturer කෙනෙක් විදිහට වැඩත් කරා. ඉතින් ඒත් එක්කම තමයි මේ organization එක ඉදිරියට ගෙනාවේ. ඒ වුණාට මම 2021 මගේ PhD එක submit කරාට පස්සේ මට වෙන opportunities තිබුණාට මම හිතාගත්තා මේක තමයි මට full attention දීලා පරිපූර්ණ කාර්ය පාවිච්චි කරලා මට මේක හොඳට කරන්න ඕනේ. ඒක හින්දා ගොඩාක් මහන්සි වුණා වැඩ කරා ඒ හා සම්බන්ධව. එහෙනම් 2022 අපි ඇක්චුලි සම්මාන තුනක් ලැබුවා. පළවෙනි එක හම්බුනේ Tech Diversity Awards. ඒක නැෂනල් එකේ ඔස්ට්‍රේලියාව පුරාම ආයතනවලින් ඒකේ ඔක්කොම ලොකු ඔර්ගනයිසේෂන්ස් ඒගොල්ලන්ගේ ඩයිවර්සිටි ඉනිෂියේටිව්ස් කියන්නේ මේ වගේ equity සම්බන්ධයෙන් කරන වැඩ සඳහා සමයි සම්මාන දෙන්නේ. ඒකින් අපි බිස්නස් කැටගරි ඒකේ සම්මානය ලබා ගත්තා. ඒකත් සුවිශේෂී ජයග්‍රහණයක්. මොකද අපිත් එක 24 දෙනෙක් හිටියා ඒ කැටගරි එකට. ඒ අනිත් අය ලොකු ඕගනයිසේෂන්ස්. ඉතින් එහෙම බැලුවහම ඒක සුවිශේෂී ජයග්‍රහණයක්, ඒක නැෂනල් ලෙවල් එකේ. ඊට පස්සේ අපි මල්ටිකල්චරල් අවෝඩ්ස්, මීඩියා අවෝඩ් එක හම්බුණා. ඒක වික්ටෝරියා ඇතුලේ, ඒක වික්ටෝරියා ගවර්න්මෙන්ට් එකෙන් ප්‍රදානය කරන අවෝඩ් එකක්. තව එකක් අපි ලැබුවා. අපි අපි දැන් ස්පෙෂලි අපේ වැඩ කරනකොට අපි මයිග්‍රන්ට් විමෙන් කියලා කියනකොට අපි ඉස්තීර පදිංචියට ආපු, පිටරටින් ආපු අය සහ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා කියන කැටගරි දෙකටම අපි සහයෝගය දක්වනවා. අපි කිසිම කෙනෙක්ගේ ඔස්ට්‍රේලියාව ඇතුළේ ඉන්නවා නම් ඒගොල්ලොන්ගේ වීසා තත්ත්වය ඒවා අපි සලකන්නේ නැහැ උදව් කරනකොට, අපේ ප්‍රෝග්‍රාම්ස් වලට සම්බන්ධ කරගන්නකොට. ඒක හින්දා අපි බොහෝම සම්බන්ධව වැඩ කරා ඔස්ට්‍රේලියාවේ තියෙන රජයේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඒජෙන්සි එක කියන ස්ටඩි මෙල්බන් කියන ආයතනයත් එක්ක පහුගිය දිගටම කාලෙම. ඒක හින්දා අපි ඒකේ තියෙනවා award එකක්, excellence for international students engagement කියලා. අන්න ඒ සඳහාත් අපිට excellence award එකක් හම්බුණා අපි කරලා තියෙන වැඩ සම්බන්ධයෙන් international students ලට. ඕක තමයි mainly 3 organization එකට STEM sisters ආයතනයට ලැබිච්ච. ඊට අමතරව ඔබ සඳහන් කරපු Melbourne Asia Game Changer Award කියන එක, ඒක විද්‍යා සම්බන්ධ award එකක් නෙමෙයි. ඒ වුණාට significant contribution එකක් කරපු Melbourne වල ඒෂියාවෙන් පැමිණි 4 දෙනෙකුට දෙන සම්මානයක්. ඒක එකක් මට ලැබුණා 2022 December වල. ඒක නැෂනල් ලෙවෝඩ් එකක්, ඒෂියන් සොසයිටි එකක් තියෙනවා. ඒක ලෝකෙ හරහා තියෙන්නේ. ඒ කියන්නේ ඒෂියාවෙන් ලෝකෙට සංක්‍රමණය වෙලා මොන හරි කන්ට්‍රිබියුෂන් එකක් කරපු අය සඳහා සම්මාන සහ ඒ වගේ සොසයිටි එකක් තමයි ඒෂියා සොසයිටි කියලා කියන්නේ. ඒකේ අනුබද්ධ ආයතනයක් තමයි ඉන්නෝ මෙල්බන් වල තියෙන ඒෂියා ඔස්ට්‍රේලියා සොසයිටි කියලා කියන්නේ. ඒ ආයතනයේ මගින් 2021 ඉඳන් ගන්නවා ගේම් චේන්ජර්ස් අවෝඩ් කියලා කැටගරි එකක්. එතකොට 4 දෙනෙක්ට වගේ තමයි සාමාන්‍යයෙන් මේ සම්මානය පිරිනමන්නේ. ඒගොල්ලෝ බලල විවිධ ශේෂ්ත්‍ර හරහා, ඒ කියන්නේ විද්‍යා ඒ හා සම්බන්ධ අය විතරක් නෙමෙයි, ආර්ට්ස්, කියන්නේ ගවර්නන්ස්, ඒ වගේ එක එක ඒරියාස් වලින් බලලා විශේෂ contribution එකක් දක්වලා, and especially මේ ගමනේක ඒගොල්ලෝ සලකා බැලුවා COVID වලින් පස්සේ ඔස්ට්‍රේලියාවේ significant change එකක් කරන්න කොහොමද contribute වෙලා තියෙන්නේ, කවුද දායකත්වයක් ලබා දීලා තියෙන්නේ, ඒ දායකත්වවලට කොහොමද රෙකග්නයිස් කරන්නේ කියන එක අදාළ කරගෙන තමයි මේ award එක පිරිනැමුවේ. මොකද මම මේ හා සම්බන්ධව ගිය අවුරුද්දේ තවත් ඕගනයිසේෂන් එකක් පටන් ගත්තා මගේ තවත් මගේ යාළුවෙක් එක්ක. ඒක කියන්නේ iSTEM Co. ඒක social enterprise එකක්. STEM Sisters ඒක non-for-profit එකක්. social enterprise එකක් විදියට අපි directly වැඩ කරනවා ඔස්ට්‍රේලියාවේ තියෙන STEM related ආයතනත් එක්ක. ඒගොල්ලොන්ට women කියන අපි ඉන්න කාන්තාවන් directly employment කරන්න ඒ company එක හරහා අපි ඒව කරනවා. ඉතින් STEM Sisters සඳහා එන අයට අපි confidence ඒ වගේ උදව් කරලා, ඊට පස්සේ ඒගොල්ලොන් ඒ හොඳ තත්ත්වයේ ඒගොල්ලොන් ගැන තියෙන ආකල්ප වෙනස් කරගෙන ඒගොල්ලොන්ට මේක කරන්න පුළුවන් කියන කන්ෆිඩෙන්ස් එක ආවහම අපි ඒගොල්ලොන්ව එම්ප්ලොයිමන්ට් වලට ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා. ඒ හරහා අපි දැන් මෙල 20ක් විතර කාන්තාවන්ට අවස්ථා දීලා තියෙනවා. ගිය අවුරුද්දේ අපි මැද වගේ තමයි ඕගනයිසේෂන් එක පටන් ගත්තේ. ඉතින් ඒ ඔක්කොම සලකා බලලා තමයි ඒ අවෝඩ් එක ලැබුණේ.
ඔබලගේ දැන් මේ දක්වා පැමිණි ගමනේදී ඔබට අනිවාර්යයෙන්ම අභියෝග රැසකට මුහුණ දෙන්නට සිද්ධ වෙන්න ඇති. ඉතින් මේ ආකාරයෙන් ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච අභියෝග මොනවාද?
මම හිතන්නේ අපි මිනිසුන් විදියට හැමෝම අභියෝග වලට මුහුණ දෙනවා. ඒ වගේ සම්බන්ධ මටත් ඒ වගේම අභියෝග ලැබිලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ ඇතුළත කිව්වොත් ඒත් ඒ වගේ ගැටලු නැතුව නෙමෙයි. මං ඇත්තරම අභියෝග ගැන වලට වඩා මට හිතෙන්නේ අභියෝග කොහොමද අපි ඔපචුනිටි එකක් කරගන්නේ කියලා. එහෙම තමයි මම හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපි ලංකාවේ අපි ලොකු ඩිවලොප් කන්ට්‍රි එකක් නොවුනහම අපිට තියෙන චැලෙන්ජස් ගොඩක් වැඩි. ඒක හින්දා අපි ඒවත් එක්ක ජීවිතේ පුරුදු වෙනවා ඒව කොහොමද දරාගන්නේ කියලා. ඉතින් එක දෙයක් මම පොඩි කාලේ ගොඩක් යම් කාලේ ඉඳන් තේරුම් ගත දෙයක් තමයි සතුටක් දුකක් කියන එක බොහොම ටෙම්පරලි කියන එක. අනිත් එක මම නොවැටෙන්නේ නෑ ඒක, ඒ කියන්නේ මොකක් හරි ඕනම දෙයක් මම ආයි ට්‍රයි කරනවා ඔපචුනිටි එක මට තියෙනවා නම්. ඉතින් ඒ වගේ මයින්ඩ්සෙට් එක හිටියාම මම ඇත්තරම අභියෝග දකින්නේ ඒක ඔපචුනිටි එකක් විතර, සොට් ඇනලිසිස් එකේ කියන වගේ. ඒ විදිහට ජීවිතේ දැක්කහම පහසුයි කියලා මට හිතෙනවා. අනිත් එක ඉතින් තමන් තමයි ඩෙස්ටිනි එක ඩිසයිඩ් කරගන්න ඕනේ. ඔපචුනිටිස් අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව කියන්නේ බොහොම හොඳ රටක් ඒ අතින්. මොකද ගොඩාක් අයගේ සහයෝගයෙන් ලැබිලා තියෙනවා මේ ගමන එන්න. ඒ කියන්නේ මගේ යුනිවර්සිටි එකෙන්, මගේ සුපර්වයිසර්ස් ලගෙන්, මගේ ෆැමිලි එකෙන්, මගේ යාළුවන්ගෙන්, කමියුනිටි එකෙන්. මම ගොඩක්ම වැඩ කරේ වික්ටෝරියා ප්‍රාන්තය සම්බන්ධවෙන්. එතකොට එතන හිටපු ගවර්න්මෙන්ට් එකේ අයගෙන් ගොඩාක් අයගෙන් සහයෝගය ලැබිලා තියෙනවා මේ කර්තව්‍ය කරගෙන යන්න. අපිට ගොඩාක් වොලන්ටියර්ස්ලා ඉඳලා තියෙනවා මේ වහා සම්බන්ධ දායකත්වය ලබා දෙන්න. ඒ වගේම කල්චරලි ඩයිවර්ස් විමෙන් නුවෙන අයගෙන් පවා සෑහෙන ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ගුරුහාරුකම් අපිට තියෙන ඇඩ්වයිසරි පැනල් එකක්. ඒක රෙප්‍රසෙන්ට් කරන්නේ ඔක්කොම ඒ වගේ අය ගොඩක් ලොකු තලවල ඉන්න. මොකද මේක ලොකු ගමනක් හින්දා මේකින් එන කන්ට්‍රිබියුෂන් එක වැඩි. මේක මේ කාන්තාවන්ට කරන උදව්වක් විදියට නෙමේ. ඒක දැන් ගොඩක් අයට තේරිලා තියෙන්නේ කොච්චර ඉම්පෝර්ටන්ට්ද කියලා විමෙන්ස් කන්ට්‍රිබියුෂන් මේ සෙක්ටර් එකට. ඒක හින්දා ගොඩ අයගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඉතින් ඒක හින්දා මම හිතනවා මම හිතන විදිය හොඳයි කියලා. අභියෝග නැතුව නෙමේ. ඒ කියන්නේ මිනිස්සු අන්ඩර් එස්ටිමේට් කරනවා, හිතන්නේ වාට කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ අභියෝග ලැබිලා තියෙනවා. බට් මම හිතන්නේ ඒවට හොඳම උත්තරේ ඒකට මහන්සි වෙන එක. මට විෂන් එකක් තියෙනවා. ඒ විෂන් එක ඇතුළත ඒකට හැමදාම ඉදිරියට යාමට උත්සාහ කිරීම තමයි හොඳ දේ. කිරීම තුළින් අභියෝග ජයග්‍රහණය කරගන්න පුළුවන්.
හොඳයි, දැන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු කාන්තාවක් විදිහට ඔස්ට්‍රේලියාවේ වෙසෙන කාන්තාවන්ට ඔබ ඔබේ අත්දැකීම අනුව මොන වගේ උපදේශයක්ද ලබා දෙන්නේ නිර්වංගේ?
මං හිතනවා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙච්ච කාන්තාවක් හැටියට හිතන්න ඕනේ දැන් ඔයා ඉන්නේ වෙන රටක. ඒක හින්දා පළවෙනි දේ ඒ කමියුනිටි එකත් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ. ඒක තමයි මගේ ගොඩාක් ජයග්‍රහණ වලට ප්‍රධාන හේතුව වුණේ. සෝෂල් මීඩියා අතින් ගත්තොත් ප්‍රොෆෙෂනලි ලින්ක්ඩ්ඉන් පාවිච්චි කිරීම තුළින් මං ගොඩාක් ලොකු කනෙක්ෂන්ස් හදාගත්තා. ඒක ලොකු පිටුහාලක් වුණා මට. ඒ වගේම මුලදී වොලන්ටරි ඔපර්චුනිටීස් වලට සහභාගි වීමෙන් මගේ කාලය ශ්‍රමය මුදල්මය ප්‍රතිලාභයක් නොලැබුණාට ඒ වගේ දායකත්ව ලබා දීමෙන් මට ප්‍රූව් කරන්න පුළුවන් වුණා මගේ කැපැසිටි එක මොකක්ද කියලා. ඒ වගේ ගොඩාක් ඔපර්චුනිටීස් ආවහම මම ඒ ඔපර්චුනිටීස් වලට ඕ කිව්වා. ඒක තමයි මං හිතන්නේ ප්‍රධාන දේ කරන්න ඕන වෙන කෙනෙක් අලුත් රටකට ගියාම. මොකද ඒගොල්ලෝ ඔයාව දන්නේ නැහැ. අපේ ක්වලිෆිකේෂන් ඒව ඔක්කොම මොනව තිබුණත් අපිට පොඩි කාලයක් ඒ හා සම්බන්ධව ආයි අපිව පොඩි ප්‍රූව් කිරීමක් කරන්න වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් තේරුම් ගත්තහම සමහරක් කියලාට ඔබ ගොඩාක් ඉගෙන ගත්ත ගොඩාක් දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. බට් අලුත් රටකට ආවහම ටිකක් ඒක ගැන ඕපන්ලි හිතලා මොනවද තියෙන ඔපර්චුනිටීස් ගොඩ් ඒ වගේ නෙට්වර්ක්ස් වලට සම්බන්ධ වෙන්න ඕන. ඒකට තියෙන ඔන්ලයින් ටූල්ස් පාවිච්චි කරන්න පුළුවන්, ඉවෙන්ට්ස් වලට සහභාගි වෙන්න පුළුවන්, ගිහිල්ලා ගොඩාක් තියෙනවා මීටප්ස්. ඒ කියන්නේ එක එක ඒරියාස් වල වෙනස් වෙනවා. දැන් IT නම් ඒ ඒරියා එකේ තියෙනවා, එක එක ඉංජිනියරින් නම් ඒවල ඕනම ඒකක ඉන්ට්‍රස්ට් ඒරියාස් වල හැමදේම එක එක වැඩසටහන් තියෙනවා ඕස්ට්‍රේලියාව. ඒ ගැන දැනුවත් වෙලා ඒවට සහභාගි වීම, ඒවට තමන්ගේ ශ්‍රමීය දායකත්වයේ සපයන්න ඉදිරිපත් වීම තුළින් ඔයාට තියෙන හැකියාවන් ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෙනවා. ඒ හරහා ඔපර්චුනිටීස් හොයාගන්න පුළුවන් වෙනවා. ස්පෙෂලි මං කියන්න කැමති ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක් විදියට එන ඔස්ට්‍රේලියාවේ අයට ඔයාගේ යුනිවර්සිටි එක තමයි හොඳම ප්ලේස් එක ඔයාගේ නායකත්ව ස්කිල්ස් දිනු කරගන්න සහ ඒ ඔයාට තියෙන කැපැසිටි එක ඩෙමොන්ස්ට්‍රේට් කරන්න. මොකද යුනිවර්සිටීස් ඒවට බොහෝම අනුග්‍රහය දක්වනවා. මගෙත් මගේ යුනිවර්සිටි එක ලොකු දායකත්ව දැක්වුවා මගේ මේ ගමනේදී. ඒ මොකද මමත් ලොකු කන්ට්‍රිබියුෂන් එකක් කරා යුනිවර්සිටි එක ඉන්න කාලේ. ගොඩාක් ක්ලබ්ස් වල, සොසයිටීස් වල, ඒවල ප්‍රෙසිඩෙන්සි ඇන්ඩ් ගොඩාක් දේවල් කරා. ඒ මගින් මට ලොකු ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකක් හදාගන්න පුළුවන් වුණා. ඒ ඊට පස්සේ යුනිවර්සිටීස් මාව ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා වෙන වැදගත් අයට. එතකොට ඒ හරහා මට ගොඩක් ඔපර්චුනිටීස් හම්බුණා. ඒ වගේ ඒක හින්දා අර මුලක ටිකක් ට්‍රයල් කාර්යයක් වගේ ඒක ටිකක් ගැටලු සහගතයි. ඒ වුණාට ඒ කාලයේදී හිතර කන්ෆිඩෙන්ස් තියාගෙන උපරිමයෙන් ඔයා ඉන්න සමාජයේ තේරුම් ගන්නත්, ඔයාගේ ඔපර්චුනිටීස් තේරුම් ගන්නත් වැයක් කරොත් කාලය සහ ශ්‍රමය. ඒක තමයි මම හිතන්නේ මයිග්‍රන්ට් කෙනෙකුට මට දෙන්න පුළුවන් ලොකුම උපදෙස.
ඒ වගේම ඔස්ට්‍රේලියාවේ STEM එසේ නැත්නම් විද්‍යා තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා, ඒ වගේම ගණිතය යන ශාස්ත්‍රවල කාන්තා ශ්‍රම බලකාය තිබෙන විවිධත්වය ගැන ඔබ මොන වගේ මතයක්ද දරන්නේ?
ඔය කාරණාව මම අර කිව්ව චීෆ් සයින්ටිස් රිපෝට් කියන එක තමයි තියෙන ප්‍රධාන රිපෝට් එක. ඕක පළවෙනි රිපෝට් එක රිලීස් වෙලා තියෙන 1994, ඊට පස්සේ 2020. ඒක තමයි ශ්‍රම බලකාය පිළිබඳව විශ්ලේෂණයක් දක්වන එකේ එක සෙක්ෂන් එකක් තියෙනවා. කාන්තා ශ්‍රම බලකාය මේ ස්ටෙම් රිලේටඩ් ඒරියා එකේ ඒකේ ප්‍රධානව කියනවා, මං ගැන මුලින් කිව්ව ස්ටැටිස්ටික්ස් එක, විශ්වවිද්‍යාල උපාධියක් තියෙන ශ්‍රම බලකායෙන් 56% කාන්තාවන් ඉපදිලා තියෙන පිටරට. එතකොට ඒක සිග්නිෆිකන්ට් කොච්චර මල්ටි කල්චරල් විවිධත්වයක් තියෙනවද කියලා මේ ශ්‍රම බලකාය ඇතුළත. බට් ඒත් එක්ක මේකෙන් කියනවා අන්එම්ප්ලොයිමන්ට් ජොබ්ස් නැතුව ඉන්න කාන්තාවන් අතරින් බැලුවාම අපිට අන්එම්ප්ලොයිමන්ට් 4% ඕව 4% තියෙනවා ඔස්ට්‍රේලියාව ඉපදුණු කාන්තාවකට වඩා. ඉතින් මේක සිග්නිෆිකන්ට් ප්‍රොබ්ලම් එක. මේකද තමයි මම අර පැහැදිලි කිරීම කරේ. අර අපිට තියෙන සාමාන්‍යයෙන් කාන්තාවන්ට ග්ලාස් සීලිං එකක් නම් තියෙන්නේ, වීදුරු සීලිමක් නම් තියෙන්නේ. අපිට තියෙන්නේ මේක කොන්ක්‍රීට් සීලිමක්. එතකොට කොන්ක්‍රීට් සීලිම කඩන්න අපි ඊට වඩා පරිශ්‍රමයක් දක්වන්න ඕනේ. ඒටත් වඩා අපි හරි ටූල්ස් පාවිච්චි කරන්න. එතකොට වීදුරුවක් කඩන ටූල් එකම කොන්ක්‍රීට් එක කඩන්න පාවිච්චි කරන්න බෑ. එතකොට ටූල්ස් වෙනස් කරන්න ඕනේ. ඒක තමයි ස්ටෙම් සිස්ටර්ස් හරහා අපි කරන කාර්යය. ඒ ප්‍රශ්නේ දැන් හොඳටම වැටහිලා තියෙන්නේ 2020 තමයි මේ ප්‍රශ්නේ හරියටම තේරුම් ගත්තේ. අපි ස්ටෙම් සිස්ටර්ස් පටන් ගත්තේ 2017. උනාට මේ ස්ටැටිස්ටික්ස් සම්බන්ධයෙන් ඉන්ෆර්මේෂන් ආවේ 2020. ඒත් එක්කම ගවර්න්මෙන්ට් එකකින් ලොකු අවධානයක් දැන් යොමු වෙලා තියෙනවා මේ හා සම්බන්ධයෙන්. කොහොමද මේක ප්‍රයෝජනයට ගන්නෙ? මොකද මේකදී තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ස්ටෙම් කියන ඒරියාස් වල ඉනොවේෂන්, ඒ කියන්නේ නව නිපයුම් කියන ඒ ස්කිල් එක බොහෝම වැදගත්. අනිත් ඒරියාස් වලත් වැදගත්, බට් ස්ටෙම් එම්ප්ලොයිමන්ට් වලට හරීම වැදගත්. එතකොට හොයාගෙන තියෙනවා පරිේශන කරලා ඒ ඉනොවේෂන් කියන එක වැඩි වෙන්න නම් අපේ ඔයාගේ ඕගනයිසේෂන් එක ඇතුලේ ඉන්න ඩයිවර්සිටි එක වැඩි වෙන්න. මොකද අපි එක එක විවිධත්වයෙන් හිතන මිනිසුන් ඇතුළත තමයි ඉනොවේෂන් වැඩි වෙන්නේ. එතකොට මේ මල්ටිකල්චරල් විමෙන් නැත්නම් පිටරට ඉපදිච්ච විමෙන්ගෙන් තියෙන ජීවිතවලල ඒගොල්ලෝ මෙතුවක් කල් ගෙවපු විදිය, ඒගොල්ලෝගේ අත්දැකීම් ලොකු කන්ට්‍රිබියුෂන් එකක් දක්වන්න පුළුවන් මේ ඉනොවේෂන් වලට. ඒක ඒක ඇත්තටම පර්සන්ටේජ් එකක් විදියට කියනවා. හයිලි ඩයිවර්ස් ටීම් එකක් ඉන්නවා නම්, එහෙම නූනු ඕගනයිසේෂනයක් එහෙම පරිවර්තනය වුණොත් ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක 25%කින් වැඩි කරන්න පුළුවන් කියලා තමයි දැනට දත්තවලින් හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒක හින්දා මේක ඇත්තටම ඔස්ට්‍රේලියාවට තියෙන ලොකු අවස්ථාවක්. මොකද මේ දක්ෂ කාන්තාවන් සමහරක් වෙලාට පිටරට ඉඳන් පැවිදිලා තියෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම ඉගෙන ගැනීම කරලා ස්කිල් මයිග්‍රේෂන් හරහා නැත්තම් මෙහි ඇවිල්ලා ගොඩක් PhD කරලා මාස්ටර්ස් කරලා හොඳ දැනුමක් ලබාගත් කාන්තාවන් වලට රස්සාවල් දීම තුළින් ඒගොල්ලොන්ගෙන් හරි ප්‍රයෝජනයක් ඔස්සේ සමහරක් අය රස්සා කරනවා. බට් ඒ වුණාට ස්ටෙම් ඒරියා එකේ නෙමෙයි, වෙන මොන හරි රස්සාවක් කරා. ඒක ඒගොල්ලෝ කැමැත්තෙන් කරන්න වෙනවා වෙන්න පුළුවන්. බට් ඒ වුණාට අපි අහලා තියෙන දේවල් ඒගොල්ලොන්ගෙන් ඒගොල්ලන්ට හොයාගන්න බැරි වීම නිසා තමයි ඒගොල්ලෝ වෙන ඔප්ෂන්ස් බලලා තියෙන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම ඔස්ට්‍රේලියාවටම ලොකු පාඩුවක්. ඒ ඉන්ඩිවිජුවල් කාන්තාව සහ ඒගොල්ලන්ගේ පවුලට අමතරව. ඉතින් මේ ප්‍රශ්නේ හරියට විසඳීමක් ගැනීම තුළින් ඔස්ට්‍රේලියාවටත් ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා.
හොඳයි අරුවන්ගේ, එහෙමනම් අවසාන වශයෙන් කැමති දැනගන්න ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද කියලා.
මේ 2023 ප්‍රධානම දේ තමයි, මොකද අපි මෙතුවක් කලකට වික්ටෝරියා ප්‍රාන්තයේ තමයි මේ කටයුතු කරේ. අපිට ලොකු රික්වෙස්ට් එකක් තියෙනවා දැන් අවුරුදු කීපයක් තුළදී නිව් සවුත් වේල්ස් ස්පෙෂලි සිඩ්නී වලට ඇයි ස්ටෙම් සිස්ටර්ස් ඒ තියෙන ප්‍රෝග්‍රම්ස් වලට සම්බන්ධ වෙන්න ඔපචුනිටි එකත් හම්බෙන්නේ කවදද කියලා අහලා, ඉතින් ඒක තමයි ප්‍රධානම 2023 ප්ලෑන් කරලා. අපි 2024 වෙද්දී අනිවාර්යෙන් අපේ සර්විසස් නිව් සවුත් වේල්ස් සිඩ්නී වල ඉන්න ස්ටෙම් රිලේටඩ් කාන්තාවන් සඳහා අපි දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම සිඩ්නී නගරයේ විතරක් නෙමේ, නිව් සවුත් වේල් සහ ඔස්ට්‍රේලියාව පුරා කියන කන්සෙප්ට් එක හරහා මේක නැෂනල් ඕගනයිසේෂන් එකක් කරන්න තමයි 2023 තියෙන ප්‍රධාන කාර්යභාරය. ඒ වගේම මං අනුබද්ධ අනිත් ආයතනයේ ISTEMCO ඒක හරහත් අපි ගොඩාක් වැඩ කටයුතු කරගෙන යනවා. ඒකේ අපි ගොඩාම ෆෝකස් කරන්නේ එම්ප්ලොයිමන්ට් සම්බන්ධයෙන්, ඔය පර්ටිකියුලර්ලි තියෙන ප්‍රශ්නයේ සම්බන්ධයෙන්. ඒක හින්දා අපි STEM ආයතනයත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ට තියෙන නීඩ් එක දැනගෙන අවුරුද්දක් ඇතුළත කාලය තුළ යාට එන ප්‍රශ්න මොනවාද, ඒතර අපි මැදිහත් කිරීමක් කරනවා ආයතනයත් සමග, මොන හරි ගැටලු වෙනවා නම් ඒවා निराකරණය කරගන්න, ඒ එතන හොඳට යාතර බිලොන් කියන ෆීලිං එක ඇති වෙලා එතන සක්සස්ෆුලි වැඩ කරගන්න තියෙන අවකාශය හදා දෙන්න අපි ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේ මොඩල් එකකට තමයි මේ ඕගනයිසේෂන් එක රන් වෙන්නේ. ඉතින් ඒ වගේ මම අර මුලින් එක්ස්ප්ලেইন කරපු ප්‍රශ්නේ මේ තියෙන 4% තියෙන unemployment gap එක අඩු කිරීම සඳහා කරන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්න සමයි 2023 දී බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි. කලා, සෞඛ්‍ය, විද්‍යා, ක්‍රීඩා, ව්‍යාපාර, මාධ්‍ය සහ ප්‍රජා උපදේශන යන ශ්‍රේෂ්ඨවලින් ආසියානු කලාපය සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතාවයට ධනාත්මක දායකත්වයක් සැපීම සම්බන්ධයෙන් 2022 වසරේදී මෙල්බර්න් ඒෂියා ගේම් චේන්ජර් සම්මානයෙන් පිදුම් ලැබූ සහ විශේෂම ඕස්ට්‍රේලියාවේ තවත් සම්මාන රැසකට පාත්‍ර වුණු සුවිශේෂී සේවාවක් සිදු කරන ආයතනයක් ආරම්භ කළ ආචාර්ය රුවන්ගි ප්‍රනාන්දු සමග තමයි SBS සිංහල සේවයෙන් අපි කතාබහ කරමින් පසු වුණේ. එමනම් රුවන්ග, ඔබට බෙහෙවින්ම සුතිවන්ත වෙනවා කටයුතු රැසක් මැද වුණත් අපත් සමග මේ කතාබහට එක්වීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔබේ ඉදිරි කටයුතුත් සාර්ථක වේවා SBS සිංහල සේවය ඔබට සුබ පතනවා. සුබ දවසක් ඔබට. ආයුබෝවන්.
ආයුබෝවන් නිපුණත්, බොහොම ස්තුතියි SBS ආයතනයට සහ නිපුණට මේ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම මේ හරහා ඉන්ෆර්මේෂන් දැනගෙන කාටු හරි ඉන්නවනම් උදව්වක් ඕන මාව හා සම්බන්ධ වෙන්න අපි පුළුවන් උපරිමේ දක්වනවා. ඒ අයගේ STEM ආශ්‍රිත රැකියා සම්බන්ධ තියෙන ප්‍රශ්න වලට උදව් වෙන්න.
SBS Radio.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.